අපේ මට හිතෙන්නේ අර මොකද ප්‍රශ්න තියනවාද සාකච්ඡා කරන්න අපි අර කීප එකට මම එනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කතාව තමයි දැන් අර මට හිතෙන්නේ මම අර පටන් ගත්තු හින්දා අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක ටිකක් විස්තර කළොත් හොඳයි කියලා. මොකද ඒක තිබුණොත් ඉතුරු ඒවා කතා කරන්න පහසුයි අපිට. දැන් ওই ප්‍රශ්නෙටත් උත්තරේ එතන තියෙනවා. කිව්වේ දැන් ඉස්සෙල්ලා භාවනාවේදී අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් කිසි මට්ටමකට බැලුවා. ශරීරේ තියෙන කොටස් වෙනස් වෙනවා. ඒ හින්දා අනිත්‍යයි. ඒ නිසා පොදුකටපත් වෙනවා. නේද? පාලනයක් නැති හින්දා අනාත්ම. හැබැයි ඕක තේරුම් ගන්න වේදේ කරන්න ලෝකෝත්තර දැක්මක් අවශ්‍ය නැහැ. ඕක මේ ලෝකෙට අයිති දැක්මකින් අපි කලේ. ලෝකෙට අයිති දැක්ම කියන්නේ අපි ශරීරයක් තියනවා කියලා පිළිගත්තා. හැමෝටම පේනවනේ. මේ ශරීරේ මේ කොටස් තියෙනවා නේද? ඒක ලෝකෙට අයිති දැක්මක් නේද? දැන් සාමාන්‍ය ලෝකේ ඉන්න අයට තේන විදිහට තමයි අපි ලෝකෙට අයිති දැක්ම ලෞකික දැක්ම. ඔය තව ටිකක් පැහැදිලි කරන්න ඕන නම් මේ ත්‍රිසං සතෙකුට උඩක් ඔය අවබෝධය තියෙනවා. ඔය නම් ටික දන්නේ නැතුව ඇති. තේරුම් ගන්න පුළුවන් දෙයක් නේද? එතකොට ඒක වෙන්න පුළුවන් ද ලෝකෝත්තර දැක්ම? ලෝකෝත්තර දැක්ම එතන ටිකක් ඊට වඩා ගැඹුරු දෙයක් වෙන්නවා. නේද? බුදු කෙනෙක්ම පහළ වෙලා දේශනා කරන්න තරම් ගැඹුරක් ඉති තියෙන්න ඕන. සාමාන්‍ය කෙනෙකුට නිකන් අවබෝධ වෙන එකක් වෙන්න බෑ. මොකද එහෙම වුණා නම් ඒ කාලෙත් හිටියනේ ගොඩාක් උත්සාහ කරපු අය නේද? කිය තවසගෙන අහුව කාලාර කාලාම උත්තරාරම්භ කළා හොඳට හිත දියුණු කරගුවා නේද? අසිත තවසගෙන අෂ්ට සමාපatti ලාභීන් හිටියා ඒ කාලේ. කියන්නේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් මට්ටමට හිත දියුණු කරපු අය හිටියා. ධානය ලාභීන්, ඉර්ධිබල ලාභීන් හිටියා. හිටියේ නැත්තේ කවුද? මාර්ගඵල ලාභීන් හිටියේ නෑ. සෝවන් අය හිටියේ නෑ. සෝවන් මාර්ගයට වැටෙන අය හිටියේ නෑ. බුදු දහම කහලම තමයි මේ මට්ටමට එන්න ඕන. ඔක අපි තේරුම් ගන්න ඕන නේද? මේ එතකොට මේ ලෝකෝත්තර දැක්ම කියන එක දැන් සම්මාදිට්ඨිය කියන එක කිහිප ආකාරයකට විස්තර කරනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම. දුක්ඛ මොකද්ද? දුකට හේතුව මොකද්ද? ඒක දන්නා වගේලත් දන්නවා. ඊළඟට දුක්ඛ නිරෝධය ඒ සඳහා මාර්ගය. දැන් මං සම්මාදිට්ඨියට තව පැති ටිකක් කිව්වා. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මේක කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. තව විදිහට කිව්වා රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? කියන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය. ළඟට රූපේ නිරෝධය මොකද්ද? ඒ සඳහා මොකද්ද මාර්ගය? මේ කෙනෙක් කෙනෙකුට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඊළඟට තව මොකද්ද කියන්නේ? ආයතන. සලායතන මොනවද? සලායතන හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඕකෙනුත් සම්මාදිට්ඨිය. තව තියෙනවා ওই පටිච්ච සමුප්පාදේ හැම අංගෙම අරගෙන ওই විදිහට හතර ආකාරයකට දැක්කොත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. වේදනාව මොකද්ද? වේදනාව හටගන්නේ. වේදනා නිරෝධය මොකද්ද? මාර්ගය. තණ්හාව මොකද්ද? තණ්හා සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. ඊළඟට පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔයිනොත් සම්මාදිට්ඨිය ඇති කරගන්න සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ ඕවා ටික. වැඩිපුර කීපෙකුත් තියෙනවා. ඒකට ඔන්න ඔය අවබෝධයක් එනවා නම් තමයි මතක තියාගන්න සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඔය අවබෝධය නැත්නම් සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නත් බැහැ. දහම. මේ මේ මම ආයේ මතක් කරන මේ කියන්නේ ලෝකෝත්තර. දැන් ලෞකික සම්මාදික කියන එක. ලෝකේ යහපත් ලෝකේ යන ගමන යහපත් කරන මේ මෙරි මෙරි ඉපදී ඉපදී යන ගමන යහපත් කරන විදිය නෙවෙයි. ලෝකෙන් එතර වෙන්නේ කොහොමද? සංසාරෙන් ගැලවෙන්නේ කොහොමද කියන දැක්ක. ඒ සම්මාදිකය. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිකය. එහෙම නැත්නම් චතුසත්‍ය සම්මාදිකය කියලා කියනවා. ඈ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් දැක්ක. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා සම්මාදිකයෙන් තමයි අර අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ නේද? ඒකෙන් තේරුම් ගන්න සම්මාදිකය නැත්තම් අර අෂ්ටාංගික මාර්ගයක් නැහැ. මාර්ගයට වැටෙන්න විදිහක් නැහැ. මාර්ගයට වැටුනේ නැත්තම් මාර්ගඵල ලැබෙන්න විදිහකුත් නැහැ. නේද? ඒක නුවණින් තේරුම් ගන්න. දැන් අපි බලන්න ඕන මේවා මේ මොනවද මේ? දැන් මම අර අපිට සාමාන්‍යයෙන් දැනෙන මට්ටමක් තමයි ලෝකය කියන්නේ මොකක්ද කියන්නේ. නැත්තම් රූපය කියන්නේ මොකක්ද? මොනවාද රූප කියන්නේ මොනවාද? අනේ රූප කියන්නේ මොනවද? වටපිටාවේ තියෙන ඒවානේ නේද? මේ මේසේ රූපයක්ද නැද්ද? රූපය. මේ ශරීරය රූපය. ඔබලගේ ශරීර රූපය, ෆෑන් එක රූපයක් නේද? කාර් රෝමය ඔය සීරම වටපිටාවේ තියෙන ඒවා ඔක්කොම රූප. ඔය රූප ගොඩකට නේද අපි ලෝකේ කියලා කියන්නේ? ලෝකේ ඇදිලා තියෙන්නේ රූපවල. අපි දන්න රූපවල එකතුවට තමයි අපි ලෝකේ කියලා කියන්නේ නේද? එතකොට ඒවා තියෙන්නේ කොහෙද? එළියේද? නැර කාර් එක තියෙන්නේ කොහෙද? නැත්නම් මේ ෆෑන් එක තියෙන්නේ කොහෙද? බාහිරව නේද? එළියේ තියෙන්නේ. ඔය ශරීර තියෙන්නේ කොහෙද? මේ මේක සාකච්ඡාවක් විදිහට යන්නේ. මොකද මේ තීරුම් ගන්න දේවල් තියෙන්නේ ඔයගොල්ලන්ට හිතන ඒවා කියන්න. ඒවා අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ එළියේ තියෙනවා කියලා නේද? අපේ ලෝකේ තියෙන්නේ බාහිර. නේද? ඔය ඩෙස්ක් උඩ අරම ඒවා තීරම තියෙන්නේ බාහිර ලෝකේ. අපි දන්න ලෝකේ. අපි ලෝකේ කියලා මොකද්ද හිතන්නේ? ඔවටනේ ලෝකේ කියලා
හිතන්නේ.
ඔව් ඒක තමයි දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට වඩා වෙනස් දෙයක්. ලෝකයේ තියෙන්නේ තමන් තුල. බඹයක් වමන මේ ශරීරය තුලයි ලෝකේ තියෙන්නේ කියලා දේශනා කළා නේද? අර බාහිරෙන් ලෝකේ කෙලවර හොයාගෙන ගියා එක්කෙනෙක් රෝහිතස්ස කියලා. එයාට දේශනා කරනවා මේ ওই බාහිරෙන් ලෝකේ කෙලවරක් දකින්න බෑ. එතකොට එයා කියනවා ඕක ඇත්ත ස්වාමීන් වහන්සේ මම මේ ඕක හොයාගෙන ගියා කලින් ජීවිතේට. 이르දි බලවලි. යා ගියා ගියා අවුරුදු 100ක්ම හොයාගෙන ගියා. ඈ විවේකයක් ගත්තේ ආහාර ගන්නයි වැසිකිළියේ මේ වට විතරයි විවේකයක් ගත්තේ. අනිත් හැමතිස්සෙම ගලේ ගියේ. ඒ වුණාට මේකේ කෙලවර හම්බවුනේ නැහැ. ඊට කලින් මම මැරුණා. අවුරුදු 100ක් ඉඳලා මැරුණා. ලෝකේ කෙලවර හම්බවුනේ නැහැ. එහෙනම් ওই කතාව ඇත්තක්මයි කිව්වා. මේ ਬਾහිරේ ගිහිල්ලා නම් ලෝකේ කෙලවර දකින්න බෑයි කියන්නේ. එයාගේ අත්දැකීමෙන් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාට දේශනා කරනවා මේ අපේ ලෝකේ කෙලවර දකින්න නැතුව නිවන් අවබෝධ කරන්නත් බෑ කියලා. ඊළඟට අවවාදයක් දෙනවා ලෝකේ තියෙන්නේ තමන් තුලයි තමන් තුලින් ලෝකේ දකින්න කියලා. බඹයක් වවන ශරීරය තුලින් ලෝකේ දකින්න කියලා. දැන් අපි ඕක නිකන් හිතේම වාගෙන හරියන්නේ නැහැ. බුදුහාමුදුරෝ කිව්වේ වෙන ලෝකයක් ගැන මේ අපි ඉන්න ලෝකෙ නෙවෙයි කියලා. එහෙම ධර්මයක් බුදු කෙනෙක් දේශනා කරන්නේ නැහැ. ඒක අපි හිතන් ඉන්න ලෝකෙන්ම ඕක පටන් ගන්න වෙනවා. එතකොට දැනට අපි ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ මේ වටපිටාවේ තියෙන දේවල් වලට. ඔවටම තමයි අපි රූප කියලා කියන්නේ. නේද? ඉතින් සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් මේ ලෝකය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් රූපය කියන්නේ මොකද්ද කියලා පිරිසිඳ දකින්න කියනවා. ඊළඟට ඒක හටගන්නේ ඇයි කියලා දකින්න කියනවා සමුදය. සමුදය දකින්න කෙනාට නිරෝධයක් වේ. මොකද සමුදය නැති වුණොත් හටගන්නේ. හටගන්න හේතු නැති වුණොත් හටගන්නේ නිරෝධය. එහෙනම් ඒ සඳහා මාර්ගය මොනවාක අවබෝධ කරන කෙනාට මොකද්ද ඇති වෙන්නේ? සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාට තමයි ලෝකෝත්තර මාර්ගයේ උපදින්නේ. මාර්ගයේ වඩන කෙනාට තමයි මාර්ගඵල ඒක ඵල ලැබෙන්නේ. නේද? පිළිගන්නා නේද ඔය ටික? එතකොට අපිට හොයන්න කිව්වා ලෝකය කියන්නේ මොකද්ද? නැත්නම් රූපය කියන්නේ මොකද්ද? ඔවම තමයි ආයතන කියන්නේ මොනවද? ඔව පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න. ඉතින් අපි මේ ලෝකය නැත්නම් රූපය කියන එක ලෝකෙම ගැන හෙව්වත් එකයි එක රූපයක් කරන් ඕක ගැන හෙව්වත් එකයිනේ. ඒවවල එකතුවක් නේ අපි ලෝකෙ කියන්නේ. දැන් රූපයක් තියෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? රූප කියලා ගොඩක් දේවල් කිව්වනේ. රට පිටාවේ තියෙන ඒවා නේද? කොහමද ඕවා තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ? ඇහෙන් දැකලා. නේද? අතන කාර් එකක් තියෙනවා කියලා කියන්නේ පේන හින්දා. මෙතන ෆෑන් එකක් තියෙනවා කියන්නේ පේන හින්දා නේද? ඇහෙන් දැකලා අපි දැනගන්නවා. ඊළඟට මේ ශබ්දබද්ද වලින්ත් අපි දැනගන්නවා ලෝකෙට නේද? ගන්ධ සුවඳෙන් දැනගන්නවා, රසෙන් දැනගන්නවා, ස්පර්ශ වලින් දැනගන්නවා. ඊළඟට හිතෙන් හිතලා දැනගන්න. එතකොට මේ ආයතන හයෙන් නේද දැනගෙන තියෙන්නේ ලෝකෙ ගැන. ලෝකෙට ආйти මොනවා හරි ගැන දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ආයතන හයෙන්, සල ආයතන වලින්. ඊට අමතරව දැනගන්න විදිහක් තියෙනවද? ඔවට වුන් නැත්නම් දැනගන්න විදිහක් නැහැ. උදාහරණයක් විදිහට දැන් මෙතන මම දෙවි කෙනෙක් ඉන්නවා කිව්වොත් දැනගන්න විදිහක් නැහැ නේද? ඇයි? පේන්නේ නැහැ. ආයතන වලට අහු වෙන්නේ නැහැ. නේද? සල ආයතනෙට අහු වෙලා නැහැ. එතකොට අපේ ලෝකෙට අයිති නැහැ. හරි. අපේ ලෝකෙට අයිති වෙන්නේ මේ ආයතන වලට ගෝචර වෙන දේවල් විතරයි. හරිද? පැහැදිලි නේද? ඔව්. දැන් අපි බලමු දැන් අපි ආයතන හය විශ්වාස කරගෙන ඉන්නේ. ඈ ඒ වයින් අත්දකපු ඒවානේ දැන් ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. නේද? නරවම තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ අපි ආයතන හය විශ්වාස කරගෙන ඉන්නේ. මොකද ආයතන හයෙන් බාහිරව දැනගන්න විදිහක් නැහැ. ඔයහා ඔවට එකකට හරි අහුනොත් විතරයි අපි දන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා. නේද? දැන් මෙතන මොකක් හරි ඔය පැදුරක් තියෙනවා කියලා අපි දැනගන්නවා නේද? ඇයි දැනගන්නේ? පේන නිසා. දැන් අපි විශ්වාස කරනවා නේද පේන දේවල් ටික තියෙනවා කියලා. ඒ හින්දා නේද අතන තියෙනවා කියන්නේ. ඒක හරිද වැරදිද කියලා හොයලා නැහැ. හොයන්න ඕනත් නැහැ නේද? අපි විශ්වාස කරනවා පේන දේ තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඇහැ විශ්වාස කරන්න එපා. ඒවා ඉතින් දැන් අනිත් පැත්තට අහන එහෙනම් ඔතන පැදුරක් නැද්ද? ඔතන කාර් එකක් නැද්ද? පේන දේ විශ්වාස කරන්න එපා නේද? අනිත් පැත්තට අහන්න හිතෙනවා. ඉතින් ඕකට අපි මේ මේ ඇහැ වැඩ කරන හැටි ගැන ටිකක් හොයලා බලන්න වෙනවා. දැන් අපිට හැම තිස්සෙම ඇහැට පේන ඒවා ඔක්කොම ඇත්තද? ඇහැ අපි රෝට්ටන වෙලාවල් නැද්ද සාමාන්‍ය ලෝකේ? තියනවා නේද එකක් දෙකක් වගේ. මොනවා හරි තියනවා වගේ පේනවා එතෙන්ට ගිහින් බලනකොට නැහැ. මොන වගේ වෙලාවලද? මිරිංගු. වතුර තියනවා වගේ පේනවා එතෙන්ට ගිහින් බලුවාම වතුර නැහැ. තව දෙය දුන්නක් තියනවා වගේ පේනවා යන්න පුළුවන් නම් ඒ හරියට ගිහින් බලන්න. ඒක නැහැ නේද? ඈ දැන් අපි නම් වතුරට ඉබුණට රැවටෙන්නේ නැහැ නැත්නම් කණ්ණාඩියෙන් බැලුවට රැවටෙන්නේ නැහැ සත්තු එහෙම කණ්ණාඩියට නේද කුරුල්ලෝ කියන්නේ බල්ලෝ බලල්ලෝ එහෙම ටිකක් කේන්ති ගන්නවා නේද කණ්ණාඩිය දැක්කම අපි යුගෙන් ඇහුවොත් ඇයි තරහ අරන් ඉන්නේ කියලා කියයි තව බල්ලෙක් ඉන්නවා කියලා නේද? ඇයි තව බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ? තේන නිසා. තේන නිසා ඉන්නවා. දැන් අපි දන්නවා ඕක බොරුවක්, මුලාවක්. ඇත්ත தත්ත්වේ නෙවෙයි නේද? ඌ රැවටිලා. දැන් ඕගොල්ලෝ ඇයි අතන පැදුරක් තියනවා කියන්නේ? තේන නිසා. දැන් අපි රැවටිලා කියලා අපට වඩා නුවණින් දකින කෙනෙකුට පේනවනම් බුදුහාමුදුරුවෝ හරි රහතන් වහන්සේලාට හරි අපි වර බල්ලට උපමා කරයි නේද? ඒ වතුරට ඇවිල්ලා පුරන බල්ලා වගේ නේද ඔය කියලා. මොකද අපිත් ඌ කරපු වැඩේම නේද කරලා තියෙන්නේ? තේන දේ තියනවා කියලා හිතන ඔබට එක්ක ඇලෙනවා ගැටෙනවා මොනවා හරි දෙයක් තියෙනවා දැන් කාර් එකක් තියෙනවා හොඳයි නැත්නම් අරකයි කියලා ඇලෙනවා ගැටෙනවා නේද? අපි කරලා තියෙන්නේ පැහැ පාවිච්චි කරලා පේන දේ තියෙනවා කියලා හිතලා බල්ලා කරලා තියෙන්නේ පැහැ පාවිච්චි කරලා පේන දේ තියෙනවා කියලා හිතලා. හරි අපි කියනවා බල්ලා නම් රැවටිලා අපි රැවටිලා නැහැ. බුදුහාමුදුරුවෝ මේව ප්‍රඥාවෙන් දැක්ක අය කියනවා අපි රැවටිලා ඉන්නේ. මේ ලෝකෙට අයිති දෘෂ්ටියක ඉන්නේ. ඔහොම ඉන්නකම ඉන්න තාක්කල් ලෝකෙ යනවා. ලෝකෙන් එතර වෙන්න නම් හම්බු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අවබෝධ කරන්න කියන්නේ ওই තියනවා කියන රූපේ මොකද්ද කියලා හොඳට දකින්න. ඉති රූපං ඊළඟට ඒ රූපේ හටගත්තේ ඇයි කියලා දකින්න. ඉති රූපස්ස සමුදේ. එතකොට පේයි යෝගේ Nirodha. නැත්නම් Nirodha අපේ ඉන්නේ නැහැ. හටගත්තේ ඇයි කියලා දැක්කේ නැහැ. යම් පැදුරක් තියෙනවා පැදුරක Nirodha අපේ ඉන්නේ නැහැ. නේද? කාර් එකක් තියෙනවා කාර් එකේ Nirodha අපේ ඉන්නේ නැහැ. අර බල්ලගෙන් ඇහුවොත් බල්ලෙක් ඉන්නවා උගේ Nirodha අපේ ඉනවද? ගේ ලෝකෙට බල්ලෙක් ඉන්නවා නේද? තව ෆිසිකලි ඉන්න මොනවයින් හරි හැදුණා මොනවද කියන්නේ ලේ මස්නහර ඇට ඕවයින් හැදිච්ච බල්ලෙක් ඉන්නවා කියලා නේද ඌ හිතන්නේ? ඒක හින්දා නේද තරහරම් පුරන්නේ? ඈ අපි හිතනවා වගේමයි නේද? ඈ දැන් නිකමට හිතන්න අපි දන්නවා බල්ලා රැවටිලා උතන ඇති බල්ලෙක් නෑනේ වතුරේ ඡායාවට නෙමෙයි රැවටිලා තින්නේ නේද? මූට මේක අවබෝධ කරගන්න භාවනාවක් කියා දෙන්න ඕනේ. අපටත් භාවනා කියා දෙනවනේ එක එකයි නේද? සත්‍ය අවබෝධ කරගන්න. ලෝකෝත්තර දැක්ම ගන්න භාවනා කියා දෙනවා. දැන් මොනවද ඔයගොල්ලෝ කරන භාවනා? මොනවද කරන්නේ? ටිකක් බයයි වැඩි. මෛත්‍රියයි ලෝකෙටයි දෙකනේ දැන් ලෝකෝත්තර විදර්ශනා කියලා මොනවද කරන්නේ? ආයතන භාවනාව. තව ස්කන්ධ භාවනාව. ඔබ කරන්නේ කොහොමද කියන්නකෝ එකක්. අපිට රූපයකට ඇලීමක් ඇති වෙනවා නේද? මොකද්ද එතකොට කරන්න භාවනාව? ඕක නැති කරගන්න. මොනවද ආඩ? අනිත්‍ය බලන්න. ඕකට ඇලිලා වැඩන්නේ. අනිත්‍ය මෙනෙහි කරන්න. අනිත්‍ය මෙනෙහි කරනකොට ඇලීම අඩු වෙනවා. කරනකොට අඩු වෙලත් ඇති. තරහක් තියෙනවා නම් තරහ අඩු වෙනවා නේද? ඕක වෙනස් වෙන දෙයක් මොකටද තරහ ගන්න? ඈ? ඒක අනිත්‍ය භාවනාව හොඳයි. නේද? දැන් අපි නුවණින් තේරුම් ගන්න ඕන ඕක ලෝකෝත්තර මාර්ගයද නැද්ද කියලා. ලෝකෝත්තර මාර්ගය නම් ඇත්ත අවබෝධ වෙන්න ඕන නේද? ඇත්ත ඇති හැටි. තාවුත ඥානෙ ඇත්ත පවතින හැටි ඒ විදියට අවබෝධ වෙන්න ඕන නේද? ප්‍රඥාව වැඩි. ඈ? දැන් අපිට පේනවා බල්ලා තරහ අරන් ඉන්නවා. දැන් මොකද කියන්නේ? උට අපි භාවනාවක් කියා දෙනවා. මොකද්ද? අනිත්‍ය බලන්න. තරහ නැති කරගන්න වඩන භාවනාව අනිත්‍යනේ නේද? එතන ඇලීමක් ඇති වෙලා ඌල්ගේ වඩනවා අර බල්ලට ඇලීමක් ඇති වෙලා වා අනිත්‍ය වඩන්නේ එතකොට ඕක නැති කතාවක් ඇත්ත. ඉතින් ඔය බල්ලා දිහා ඔය බල්ලෙක් හිටියට ඕක මේ වයසට යනවා දිගල යනවා මැරිලා යනවා එහෙම බලන්න පුළුවන්. ඒක මදි නම් තව ටිකක් ගැඹුරින් ඔය මොහොම තිබුණට මේ වෙනස් වෙන දෙයක් කියලා එහෙම බලන්න නේද? එහෙම නැත්නම් ඕ මේ දෙතිස් කුණක භාවනාව කරන්න කියන්න පුළුවන්. ඕක හැදිලා තියෙන්නේ කෙස් ලොම් නියදත් ඇට අපි කළා වගේ. එහෙම බලන්න. එතකොට ඔය තරහ නැති වෙලා යයි නැත්නම් ඇලිීම නැති වෙලා යයි. ඈ? කාමනාද කරන භාවනාව? ධාතු මනසිකාරය එහෙම කරනවා නේද? පඨවිය ආපෝ තේජෝ වායෝ නේද? ඔය බල්ලා පටවිය ආපෝ තේජෝ වායෝ ගොඩක් ඔය නැත්නම් රූප කලාප ගොඩක් නේද? දැන් ඔයගොල්ලෝ නිකන් ඔය කරන භාවනා ටික ඔක්කොම දාලා බලන්න ඔතන. විදර්ශනා කියලා හිතන භාවනා ටික ඔක්කොම දාන්න. මොකක්ද අර කිව්වේ ආයතන භාවනාව නේද? කොහොමද ආයතන භාවනාව කරන්නේ? විස්තර කරන්න බලන්න ටික. ඇස අනිත්‍යයි. දැන් අර බල්ලා පේන මගේ ඇහැ අනිත්‍යයි නේද? ඒකනේ කරන්නේ නේද? ඇස අනිත්‍යයි. ඊළඟට ඇහැට පේන රූපෙත් අනිත්‍යයි. වෙනස් වෙනවා නේද? ඕක දැනගන්න විඥානේ අනිත්‍යයි. ඔක තව දන්නවනම් තව කරන්න පුළුවන්. දැන් මේකයි නුවණින් හිතන්න. ඔය එක එක භාවනාව අර බල්ලට කරන්න කියලා බලන්න. අපිට ඌට වඩා නුවණක් තියෙනනේ. ඌට එන්න ඕනේ අවබෝධය මොකද්ද කවදා හරි? සත්‍ය මොකද්ද? වතුරේ බල්ලෙක් නෑ. ඔබ එන්නුම් කරන ස්වභාවයට රැවටිලා තියෙනවා. ඕකනේ එන්න ඕනේ අවබෝධය. අපේ මට්ටමේ. නේද? ඒ කවුතු යම් කිසි මට්ටමක ඇත්තක් දැක්කන්. නේද? දැන් නුවණින් බලන්න අර භාවනාවෙන් ඔය අවබෝධය එයිද මූට කවදාවත්? වතුරේ ඉන්න බල්ලගේ අනිත්‍ය බලලා බලලා ඇලීම ගැටීම අඩු වෙනවා. ඒක හරි. ඔතන බල්ලෙක් නැහැ මම මේ මුලා වෙලා ඉන්නේ කියන අවබෝධය එයිද? එන්න විදිහක් නැහැ නේද? තේරෙනවද මේ කියන්නේ? අනිත් භාවනා කළත් ওই ටිකම නේද? ඔය බල්ලා ප්ලේ මාක්ස් නහර ඇට ඇට නිදුළු වලින් හැදිලා තියෙන්නේ. අහම් බැලුවත් මොකට අවබෝධෙයි? නැහැ. ඇයි අවබෝධෙ නැත්තේ? මම දැන් නුවණින් හිතන්න ඕනේ. හ්ම්? ඌ දැන් අපි විශ්වාස කරලා අපි කියපු භාවනාව කරනවා. ඌට සම්මාදිට්ඨියක් තියෙනවා. මේක කරන්නේ ඇයි කියලා දැක්මක් තියෙනවා. මේක කළොත් මොන අවබෝධයෙන්ද කියලා දැක්මක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මම මේ භාවනා කරන අය ඉන්න හින්දා කියන්නේ මතක තියාගන්න කවුරුවත් කියපු පළියකට භාවනාවක් කරලා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. බුදුදහමක් අහලා විමසලා සම්මාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ කරන්න භාවනාවක් තියෙනවා මාර්ගේ වඩන්න. ඒ දැක්ම ඇති කරගත්තට පස්සේ. නැත්තම් ඉතින් ඵල ලැබෙනවා නම් ලැබෙන්නේ උපදෙස් දෙන කෙනාට තමයි. කියලාද නේද දැක්මද? අපි භාවනා කරනවා එයා ඵල ලබනවා. එහෙම දෙයක් තමයි වෙන්නේ. නේද? සමේත කියන්න නොවනින් හිතන්න මේක. මොකද මේ දේ තේරුම් ගත්තේ නැත්නම් මේ මේ ලොකු අතරමං වීමක වෙනවා මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න. දහම නොවනින් විමසන්න කියන්නේ ඒක. එතකොට දැන් බුදුබහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියලා කියලා තියෙනවා. ඒවට හේතු තියෙනවා. හිතන්න පුළුවන් ප්‍රඥාවක් ඇතුව ඉපදිලා තියෙනවා මනුස්ස වෙලා ඉපදිලා තියෙනවා දහම අහන්න ලැබිලා තියෙනවා අදුව තමයි හදාගන්නවා නුවණින් විමසලා සම්මා දිට්ඨිය ඇති කරගන්න. දැන් බලන්න දැන් අර බල්ලාගේ ලෝකෙට බල්ලෙක් ඉන්නවා නේද? බල්ලෙක් කියලා රූපයක් තියෙනවා නේද? වතුරේ ඉන්නානේ බල්ලෙක්. දැන් අපට පේනවා නේද බල්ලෙක් හටගත්තේ ඇයි කියන එකත්. ඒ බල්ලගේ මානසිකත්වයට උගේ තියෙන මෝඩකමට නේද බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන. ඌ ඇත්ත ඇති හැටි නොදන්න හින්දාම නේද බල්ලෙක් ඉන්නවා කියලා හිතලා තියෙනවා. අවිද්‍යාවයි මුලාවයි. නේද? ඒ හින්දා නේද ඌට තණ්හා කරනවා නම් කරන්නේ. හරි? ඔය වගේ හේතු ගොඩක් පේනවා. අපට බල්ලෙක් පිහිටන්නේ නැහනේ වතුරේ. ඇයි? අර සමුදේ අපේ යෙදෙන්නේ නැහැ. බල්ලෙක් හටගන්න තියෙන සමුදේ. රූපයක් හටගන්න තියෙන සමුදේ අපේ යෙදෙන්නේ නැහැ. ඒක සමුදේ නැති වුණා නම් නිරෝධයි. දැන් ඌ වඩනවා නම් වඩන්න ඕන ඔන්න ඔය නිරෝධ කරන මාර්ගය නේද? අර බල්ලා නිරෝධ වෙන මාර්ගය. නිරෝධ වෙන කියන්නේ මතක තියාගන්න ඉන්න බල්ලා නැති වෙනව නෙමෙයි. නූපදින ස්වභාවය. උපදින් නැති ස්වභාවය. සමුදේ යෙදුම් නැත්නම් හටගන්නවා. සමුදේ කියන්නේ හටගන්න හේතුනේ. සමුදේ යෙදුම් නැත්නම් හටගන්නේ නැහැ කියන අවබෝධය එන්නේ. හරි? දැන් ඔය අවබෝධයේ ඊට අර භාවනා කරලා කියන එක තමයි තේරුම් ගන්න. දැන් ඔය ටිකේ තියෙනවා ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියන්නේ. දැන් ඔකට කියනවා සම්මාදිට්ඨිය කියලා. නැත්තම් රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියන දැක්ම තියෙනවා. ඔකට සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වුණ පළියටම අරු රැවටෙන්නේ නැතුව ඉන්නේ. මෙහෙම දෙයක් තියෙනවා කියලා අහගත්තු බලියට. ඒ ඊළඟට ඒ අවබෝධය ගන්න කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. මේක තමයි මාර්ගය කියන්නේ. අපි ගැන ශ්‍රද්ධාවක් තිබුණොත් පොඩි විශ්වාසයක් හරි තිබුණොත් අපි කියන එක ඇත්ත වෙන්නේ නැති කියලා. උන්ට හිතෙනවා මෙයා කියන එක මෙහෙම වෙන්නේ නැති. ඕක මම ප්‍රත්‍යක්ෂ කරගන්න නම් මොකද කරන්න ඕන? අන්න එතකොට එයාට වැඩපිළිවෙලක යෙදෙන්න පුළුවන් ඒක අවබෝධ කරගන්න. හරි. එතකොට එයා දන්නවා එයා මේ අපි කිව්වට නෙමෙයි භාවනාව කරන්න. මෙන්න මේ අවබෝධය සඳහා. මේ දේ දැක්ම සඳහා. හරි. ඔන්න ඕකයි සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ වෙනස. ලෝකෝත්තර මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. මේ විදිහට මේක වැඩුවොත් මේ අවබෝධය එයිද? නිරෝධේ නැවත නූපදින බව අවබෝධ වෙයි. ඔකට කියනවා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. ලෝකේ ඉක්මවා යන දැක්ම. දැනට අපට තියෙන්නේ ලෝකෙට අයිති දැක්ම. ලෝකෙට අයිති දැක්ම අපිට විතරන්නේ තිරිසන් සත්තුන් තත් තියෙනවා. ඇහැ කන නාසය ඔය පාවිච්චි කරන්නේ මේ විදිහට. අපිත් ඒවා පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ වගේ නම් ඒක ලෝකෝත්තර දැක්මක් වෙන්න බෑනේ. නේද? තිරිසන් සත්තුන්ට කවදාවත් ලෝකෝත්තර දැක්ම නැහැ. ඒක තේරුම් ගන්න ඕන මේ ආයතනවල ඊට එහා ගිය දැක්මක් තියෙනවා. ඔතනම තමයි ආයතනේ මොකද්ද, ආයතන සමුදේ මොකද්ද, නිරෝධේ මොකද්ද, මාර්ගය මොකද්ද කියලා දැනගෙන ආයතන භාවනාව කරනවා නම් ඒක ආර්ය මාර්ගය. ඔක දන්නේ නැතුව කරනවා නම් සම්මාදිට්ඨිය නැත්තම් ආර්ය මාර්ගයේ පිහිට හටගන්න බෑ. තේරෙනවද? යම් කිසි අවබෝධයක් එන්නේ නැති හරියටම තේරෙන්නේ නැහැ. දල අවබෝධය මොකද්ද මේ? බුදුදහමේ තියෙනවා ඔය වගේ. බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ ඔය සම්මා දිට්ඨිය ඇති කරගන්න විදිහ. සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාට මාර්ගය තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් උපදේශක් ගන්න කෙනෙක් ආයේ පැත්ත බලා තින්නේ යනවා ඈතට. ආයේ සමහර වෙලාවට අවුරුදු ගානකින් එන්නේ මොකටද? ඵල ගැන කියන්නේ. නේද? ඒකට සරින් සරේ අහන්න ඕනේ මම මේ මොන භාවනාව කරන්නද, මේ භාවනා කළා දැන් ඇද්ද? ඊළඟට මොකද කරන්නේ? එහෙම සිරිතක් තිබ්බේ නැහැ නේද? එහෙම සිරිතක් නැත්තේ සම්මාදිට්ඨිය ඇති කරගත්තු අයට. දැන් යාට පැහැදිලි දැක්මක් තියෙනවා. මෙන්න මේකයි ගන්න ඕන අවබෝධය. ඒකට එක භාවනාවක් කරලා බලනවා. ඕකෙන් එන්නේ නැහැ ඒ අවබෝධය. එහෙනම් ඒක හරියන්නේ නැහැ. එන එකක් කරන්න ඕන ඔය අවබෝධය එන විදිහට. එයා ඩිසයිඩ් කරන්නේ. එයා දන්නේ. මොකද නුවණ තියෙනවා. කුමක් සඳහාද මේකයේදී? මොකද්ද ඉන්න ඕන අවබෝධය? ඒ කියන්නේ පැහැදිලි අවබෝධය. ඒ පැහැදිලි අවබෝධයක තමයි කියන්නේ හරි දැක්ම නැත්නම් සම්මාදිට්ඨිය කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි අවබෝධයක් කියන්නේ. ලෝකය පිළිබඳව පැහැදිලි අවබෝධයක් කියන්නේ. දැන් අපිට පේනව නේද අර බල්ලගේ හැදුන ලෝකේ එළියද තියෙන්නේ උගේ හිත තුළද? බල්ලගේ මනසේ. එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හැදිලා තියෙන්නේ උගේ මනස. එතනිනුත් පේනවා නේද ලෝකේ තියෙන්නේ එළියේ නෙමෙයි Taman තුලයි කියන්නේ. හැබැයි අපිට දැනට පේන්නේ නැති දේ අර පැදුර තියෙන්නේ අපි තුලද එළියේද? කාර්ක තියෙන්නේ Taman තුලද එළියේද නේද? ඒකට තව ටිකක් විමසන්න ඕනේ. ඇහි ක්‍රියාකාරීත්වය එහෙම විමසන්න වෙනවා. ඒකට තමයි ඔය ආයතන භාවනාව එහෙම කරන්නේ. මේ ඇහෙන් අපි මුලා කරලා තියෙන ඒ මුලාවෙන් මිදෙන්න ඕන දැන් ආයතන භාවනාව කරන්න. සලායතනේ මොකද්ද කියලා දකිනකොට සලායතන සමුදයත් පේනවා, නිරෝධෙත් පේනවා. මාර්ගය තමයි වැඩෙන්නේ. මේක වැඩෙන්නේ සම්මාදිට්ඨිය ඇති කරගත්තොත්. ඉස්සෙල්ලා ඒකේ අර නුවණක් ඇති කරගන්න. මේකයි ගන්න ඕන අවබෝධය දැනට නැති වුණාට මෙන්න මේ විදිහට කළොත් ඔය අවබෝධය එයි කියලා දල අදහසක් එන්නේ. ඔකට තව නමක් කියනවා සත්‍ය ඥානය කියලා. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය සත්‍ය වශයෙන් දැනගන්න. කෘත්‍ය තාම කරලා නැහැ. සත්‍ය දැනගත්තු කෙනාට තමයි කෘත්‍ය තියෙන්නේ. එයාම තමයි දැනගන්නේ ඔන්න දැන් කරලා ඉවරයි කියලා කෘත ඥානය. ඒ සත්‍ය ඥානයටම තමයි සම්මාදිට්ඨිය කියන්නේ කවුරුද? දැන් ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. දැන් අරකටත් උත්තරේ ඔතන තියෙනවා. අපි එළියේ තියෙන දේක අනිත්‍ය බලලා ලෝකෝත්තර දැක්ම එයිද? නෑ. මොකද අපි ලෝකෙ පිළි අරන් ඉවරයි. බාහිර ලෝකෙ බාර අරගෙන ඉවරයි. දෘෂ්ටියක ඉන්නේ. දෘෂ්ටියක ඉඳන් මොන භාවනාව කළත් ඒ දෘෂ්ටිය කැඩෙන්නේ නැහැ. නේද? අපි කරන්න ඕන දෘෂ්ටිය කැඩෙන විදිහ වැඩ පිළිවෙලක්. වැරදි දෘෂ්ටිය කැඩෙන විදිහ වැඩ පිළිවෙලක් තමයි විදර්ශනාව වෙන්නේ. සාමාන්‍ය පේන මට්ටමෙන් බලාගෙන ලෝකෙට අයිති දැක්මෙන් ඉඳන් ඕක කළාට ඒක කැඩෙන්නේ නැහැ. ලෝකෙට අයිති දැක්මෙන් මිදෙන විදිහේ මාර්ගයකට යන්නේ. බල්ලා මෙච්චර කාලයක් ලෝකෙට අයිති මට්ටමෙන් ඇහැ පාවිච්චි කරපු හින්දා නිරයොටුනේ තව බල්ලෙක් ඉන්නවා. ඒතර ඌ විදර්ශනා වඩනවා නම් ඒ දෘෂ්ටියෙන් මිදෙන පැත්තකට අවබෝධයක් එන වැඩ පිළිවෙලක් වෙන්න ඕන. ඒකට තමයි කියන්නේ විදර්ශනා භාවනා කියලා. දැන් මේක මොනවා හරි අහන්න තියනවා නම් අහන්න. මූලික අවබෝධය දුන්නා. ඕක ඉතින් ලේසි නෑ. ඕක තව පැය ගාණක් විස්තර කරන්න ඕන බොහොම කෙටියෙන් කිව්වේ.
විරෝධ සත්‍ය සාක්ෂාත් කරගත්තාට පස්සේ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නේ.
සාක්ෂාත් කියන්නේ ප්‍රත්‍යක්ෂ නෙවෙයි. සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵල නෙවෙයි. මාර්ගේ පටන් ගන්න දැන්.
සත්‍ය ඥානීගේ විරෝධී විරෝධ සත්‍ය සත්‍යය.
ඔව්. මේක මෙහෙම්මමයි කියලා දැක්මක් එනවා. ඒ දැක්මමයි සම්මාදිට්ඨිය. ඊළඟට හැබැයි එහෙම වුණාට අපිට පරණ පුරුද්දට අපි රැවටෙනවා. ඒ රැවටීම කඩා ගන්න නම් මොකද්ද කරන්න ඕන? ඔන්න මාර්ගය වැඩෙනවා. මොකද ප්‍රත්‍යක්ෂ වුණ දවසට දැන් අපි වතුරට එබෙන එක අපිට ප්‍රත්‍යක්ෂ වෙලා උතන මේ කෙනෙක් නැහැ කියන එක. හැබැයි මුලම දවසේ අපි රැවටෙන්නේ නැහැ. නේද? මිරිඟුව දැක්ක පළවෙනි දවසේ අපි රැවටෙන්නේ නැහැ. තියතන වතුර තියනවාද? ඒක කවදා හරි ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ අපි ආයේ තව දුරටත් රැවටෙන්නේ නැහැ. හරි. ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ එනකන් කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒකට දැනට අපි රැවටෙන ඒවත් රැවටෙන්නේ නැති මට්ටමට එනකන් මෙනෙහි කරන්න බලන්න දෙයක් තියෙනවා. ඔක තමයි විදර්ශනා. ඒක ප්‍රඥා මට්ටම අනුව වෙනස් වෙනවා. බෝධේ නැකම් කරන්න. කෙනෙකුට කාලයක් යන්න පුළුවන්, කෙනෙකුට ක්ෂණික වෙන්න පුළුවන්, කෙනෙකුට කෙක්කෙනාගේ ඒ කියනවනේ සංසාර පුරුදු අනුව වෙන්න පුළුවන්, ප්‍රඥා මට්ටම් අනුව වෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ ඔය දැන් අනිත්‍ය වුණත් එක එක ප්‍රඥා මට්ටමේදී වෙනස් කරන්න තියෙන දේ. තමන්ගේ මනස වැඩෙන විදිහටයි මේ භාවනා වෙනස් වෙන්නේ. ඒක භාවනාවක් අපිට මෙහෙමමයි කියලා වෙන් කරලා දෙන්න බෑ. ඒක කරගෙන යනකොට ඒ මට්ටමේදී හැම තිස්සෙම අර ගන්න තියෙන අවබෝධෙත් එක්ක බලනවා. ඒකට ටික ටික කිට්ටු වෙනවා කියන නුවණක් තියෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තියෙන කෙනා දන්නා මේ භාවනාව කළා ඇද්ද මේක තව කළත් ඔච්චර තමයි ඊට වඩා ඕකෙන් අවබෝධයක් එන්නේ. නේද? නැත්තම් මේක වැඩිලා මදි තව ටිකක් කරන්න ඕන එහෙම නුවණක් එන්නේ. ඒක ගුරුවරයා ළඟ නෙමෙයි තියෙන්නේ. තමන්න. ඒක ලබා ගන්න තමයි දහම අහන්න විමසන්න. ධර්ම සාකච්ඡා කියන්නේ. බුදු දහම දැක්කා කියන්නේ උඹ. බුදු කෙනෙක් පහළ වෙන්නේ උඹ කියාදේ. බුදු කෙනෙකුට බෑ මාර්ගඵල දෙන්න කාටෝ. පුළුවන් වුණා නම් ඒක කරනවනේ නේද? එන අපි සංසාරේ නැහැ නේද? බුදු කෙනෙකුටවත් බැරි වුණ එක වෙන කෙනෙකුට කරන්න බෑ කියන එක හිත නුවණකින් තේරුම් ගන්නවා. මොකද මේක කියන්නේ අද කාලේ ඉන්න හින්දා මාර්ගඵල දෙන අය. තව කෙනෙකුට දෙන්න බෑ. මේ සම්මාදිට්ඨිය දෙන්න පුළුවන්. දහම දකින්න. ඒ තේරුම් ගන්න ඔය සම්මාදිට්ඨිය ඇවිල්ලා නැත්තම් මාර්ගය නෑ. මාර්ගය කියන්නේ මොකක්ද? ලෞකික මාර්ගෙ නෙමෙයි. ලෞකිකව අපිට වෙන අයට වඩා උසස් වෙන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න නම් ඔයගෙ දැක්මක් එන්න ඕනේ. ඒක ධර්මයට අනුව කියන්නේ. ඔයගොල්ලෝ බලන්න පුළුවන් නේද? නේද? ත්‍රිපිටකේ තියෙනානේ පරිහරණය කරන සම්මාදිට්ඨි සූත්‍රය එහෙම කියවලා බලන්න. ඊළඟට වැදගත් සූත්‍ර ටිකක් තියෙනවා. ඒ ආශ්‍රව ප්‍රහාණය කරන හැටි කියන සබ්බාසෝ සූත්‍රය. පටන් ගන්න තැනම කියලා මේක කියන්නේ ඥානතෝ පස්සතු. දන්න දකින අයටයි මේ ආශ්‍රව ප්‍රහාණයක් දේශනා කරන්නේ. නොදන්න නොදකින අයට නෙවෙයි. එහෙම කියලාමයි ඒක පටන් ගන්න. ඒතර මේ සම්මාදිට්ඨියක් තියෙන අයටයි මේ ඉතුරු වැඩ ටික කියන්නේ. ඔය පැහැදිලිව කියලා තියෙනවා. ඔව්. සම්පූර්ණ වෙන්නේ අවිද්‍යාව යෙදිලා නම් ඉතින් සම්පූර්ණ වෙනවා. ඒ රහත් වෙනකම් අවිද්‍යාව යෙදෙනවනේ. ඒක පටිච්ච සමුප්පාදේ එතන හැදෙනවා. ඒ ක්ෂණේ හැදෙනවා. ඔකට මම ඔය පොතකුත් ලියලා ඇති මේ මේ දැන් පිටපත් ඉවරයි. හැබැයි ඉන්ටර්නෙට් එකේ තියෙන සොෆ්ට් කොපි එක. PDF එකක් විදියට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මගේ වෙබ්සයිට් එකක් තියෙනවා මේ යනකට ඕනනම් ලියාගන්න. ravi.harimaga.com. සාකච්ඡා තියෙනවා ඒක සුදුත් තියෙනවා. හැම මොහොතෙම මේ පටිච්ච සමුප්පාදය. අපි අවිද්‍යාවෙන් හිතක් හැදුවා නම් එතන පටිච්ච සමුප්පාදය තියෙනවා. නාම රූප කියන එක පොඩි අවබෝධයක් ගන්න. නාම රූප කියන්නේ විඥානෙට අරමුණු වෙන්නේ නාම රූප නේද? අර බටමිටි දෙක එහෙම අහලා ඇතිනේ. විඥානයයි නාම රූපයයි. බටමිටි දෙකක් හේතු කරලා තියනා වගේ තමයි ඔය දෙක. එකක් නැතුව අනිත් එකට පවතින්න බෑ. හරි? කියන්නේ විඥානය නිසා නාම රූප ඉන්නවා, නාම රූප නිසා විඥානය ඉන්නවා. එකකට එකක් අන්‍යෝන්‍ය විදිහට ඒ ආධාරයි. හරි? ඒක විඥාණයට අරමුණු වෙන දේ තමයි නාම රූපේ කියන්නේ. විඥාණය කියන්නේ මොකක්ද? ඈ? දැනගන්න ස්වභාවය. හරි. අපි යම් කිසි දෙයක් දැනගන්න ස්වභාවයට තමයි විඥාණය කියන්නේ. අසන කාරකක් තියෙනවා කියලා දැනගන්නවා නම් දැන් විඥාණයෙන් තමයි දැනගන්නේ. දැනගන්න gatiyata කියනවා විඥාන. හරි? දැනගන්නේ මොකද්ද කියන එක තමයි නාම රූප. දැන ගැනීමකුත් තියනවා, දැනගන්නේ මොකද්ද කියලා දෙයක් තියෙනවා. දැනගන්නේ මොකද්ද කියලා නැත්තම් දැන ගැනීමක් වෙන්න බෑ. තේරෙනවද? ඒක විඥාණයෙන් දැනගන්නේම නාම රූප. හරි? දැන් බලන්න අර උපමාවට දාලා බල්ලා දැනගන්නවා තව බල්ලෙක් එළියේ ඉන්නවා වතුරේ ඉන්නවා කියලා. ඒක දැනගත්තේ කවුද? බල්ලගේ විඥාන. නේද? ගොඩ ඉන්න බල්ලගේ විඥානේ තමයි දැනගත්තේ. දැනගත්තේ මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා. ඒක එතකොට නාම රූපයක්. විඥානෙට අරමුණු වෙලා තියෙනවා නාම රූපයක්. ඇයි ඒකට නාම රූපයක් කියන්නේ? ඒක මේ නාම ධර්ම නිසා පෙන්වුම් කරන රූපයක්. නාමික රූපයක්. නමට විතරයි ඒ රූපේ තියෙන්නේ. එළියේ ගිහින් හෙව්වොත් ඒක ඒ පවතින ස්වභාවය නෙවෙයි. විඥාණයට අරමුණු වෙන ස්වභාවයක් විතරයි. ආශ්‍රව තමයි. ඒ කෙලෙස් හින්දමනේ එහෙම වෙන්නේ. ඒ අවිද්‍යාව හින්දමනේ එහෙම වෙන්නේ. ඇත්ත ඇති හිටි දැනගත්තරන් එහෙම වෙන්නේ නැහනේ නේද? පේනවද දැන් අවිද්‍යාව නැති වුණහම ওই ටික නැති වෙනවා කියන්නේ? විඥානෙත් දැන් අපි එළියේ ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා දැනගන්නකොටම තේරුම් ගන්න ඔය විඥාණයට අරමුණු වුණු නාම රූපය කියන්නේ. පැහැදිලි? එළියේ යම් කිසි දෙයක් තියෙනවා කියන විශ්වාසෙත් බාහිර ලෝකයක් ගැන හිතනකොටම විඥානෙට අරමුණු වන නාම රූපයක් වේ. විඥානය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. මොනවද දැනුවත් වුනේ? ওই නාම රූපේ. නාම රූපය කියන්නේ ෆිසිකල් රූපයක් නෙවෙයි. හැබැයි අපි ඔය දෙක එකක් කරගෙන තියෙනවා. නාම රූපෙන් පෙන්නන රූපෙයි සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපෙයි එකක් කරගෙන අපි ඉන්නේ. ඒක වෙන්නේ අවිද්‍යාව. ඇත්ත ඇදෙහෙටි නොදන්නකම. දැන් බල්ලට ඒක වෙලා නේද? නාමිකව පේන රූපේ, කියන්නේ හිතට පේන රූපේ ඇත්ත රූපයක් කියලා ඌ හිතනවා. පෙන්නුම් කරන ස්වභාවය එකක්, පවතින ස්වභාවය තව එකක්. ඔන්න ඔය බලන්න තියනවනේ ඔන්න ධර්මතාවය. අපේ මේ ආයතනවලට පෙන්නුම් කරන ස්වභාවය එකක්, පවතින යථාභූත ස්වභාවය වෙන එක. ওই දෙක දෙකක් කියලා ඉස්සෙල්ලා කඩා ගන්නවා. අපි ලෝකෙට අයිති දෘෂ්ටිය කියන්නේ ওই දෙක එකක් කරගෙන. පේන ස්වභාවයම බාහිරේ තියෙනවා කියලා විශ්වාස කරනවා. හරි? එහෙම නේද අපි අහන්නේ. අර කාර් එකක් අතන තියෙනවා. කාර් එක පෙන්වුවේ කවුද? ඇහැ. ඇහැ නැත්තම් පේන්නේ නැහැ. ඒකට ඇහැ නිසා දැනගන්න දැනුවත් වීම වෙන්නේ කොහොමද කියලා ඔන්න දැන් තව චුට්ටක් එහාට හිතලා බලන්න පුළුවන්. දැන් ඇහි අපි දන්නවනේ කාචයක් තියෙනවා නේද? ලෙන්ස් එකක් තියෙනවා. ඔය ලෙන්ස් එකෙන් මේ ඇහැ ඇතුලේ ඉමේජ් එකක් හදලා දෙනවා. නේද? ඕක නේද හිත දැනගන්න. එහෙම නොවුනනම් කණ්ණාඩි දාන්න ඕනේ නෑනේ. එළිය අපි කණ්ණාඩි දාන්නේ මේ ඉමේජ් එක පැහැදිලි කරගන්න. මොකද ඒක තමයි අපේ හිතට අරමුණු වෙන්නේ. එළියේ තියෙන එක අරමුණු කරන්න බෑ මේ හිතට. මේ හිතට පුළුවන් ඇහැ අරන් දෙන ඒ මොකක් හරි හදලා දෙන දේ. ඒකට තමයි ප්‍රසාද රූපේ කියන්නේ. හරි? චක්කු ප්‍රසාද රූපේ. ඔන්න ඕක තමයි විඥානේ දැනගන්න. විඥානෙට අරමුණු කරන්න පුළුවන්. හැබැයි විඥානේ අපිට කියන්නේ වෙන කතන්දරයක්. අන්න එළියේ තියෙන රූපේ මං දැක්කා කියලා. නේද? ඒක තමයි විඥානය කරන මායාව. විඥානේ මායාකාරයට උපමා කළා නේද? මායූපමංච විඥානං කියලා. විඥානේ කරන්න පුළුවන් මේ ඇහැ හදලා දෙන මේ අර ප්‍රොජෙක්ට් කරන දේ දකින්න විතරනේ. නේද? ඒ වුණාට විඥානේ අපිට කියන්නේ නිකන් එළියට ගිහින් බලලා ආවා වගේ අර අතන තියෙන දේ දැක්කා කියලා. පේනවද ඇහැ කරන මායාව? ඔන්න ඕක අඳුර ගන්න තමයි සලායතන භාවනාව කරන්නේ. සලායතන කියන්නේ මෙහෙම කරන්නේ. හරි. සිතන තව ගැඹුරක් තියෙනවා ඊළඟට සලායතනෙ මොකද්ද ඒක හටගන්නේ ඇයි කියලා එහෙම බලන්න ඕන. ඒක මට අද විස්තර කරන්න වෙලා මන්දී ඒක වෙනවා. විස්තර කරන්න ඕන. ඒව අපි වැඩසටහන් වල කියා දෙනවා සාකච්ඡා වල තියෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා අරන් බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට බෙදන්න පොත් නෑ පොත් ටික ඉවරයි ආයේ ඉතින් print කළොත් තමයි දෙන්න වෙන්නේ ඒ පොත් ටික ඉවර වුණා නිකන් එකක් දෙකක් එකක් මෙයාට දීලා ඇති ඕනනම් තාම බලනවද නම් දන්නේ බුදු දහම දැක ගනිමු කියලා එක පොඩි පොතක් එක්ක ඒක දැන් අමුතුවෙන් ලිව්වා නේ මේ තියෙන සාකච්ඡාවක් නේ එහෙමම ලිව්වා කියලා
ප්‍රසාද රූපේ මත ඒ ඉමේජ් එක ඇතුළා ප්‍රසාද රූපයේ සිද්ධ වෙන්නේ වෙනස් වෙනවා අනිත්‍ය. ඒක තමයි අපිට ස්කන්ධ විදිහට
ප්‍රසාද රූපය හැදුනහම ඒක වෙනස් වෙනවා. එහෙම දෙයක් තියෙනවා.
ඒකද සාමාන්‍යයෙන් මාංශී ඇසී අනිත්‍යයි කියලා
බුදුරජාණන් වහන්සේ කියපු එක කොහොම හිතත් දැන් අපට වැටහෙන මට්ටමේදී අනිත්‍යයි. මොකද එක එක මට්ටමේදී තමයි දැන් මේ මොහොතේ දකින්න ඕන අනිත්‍ය මොකක්ද? ඇත්තටම එළියේ තියෙන රූපවල අනිත්‍ය බලන්න අවශ්‍ය වෙලාවකුත් තියෙනවා. ඒක නැතුව නෙමෙයි. හොඳටම කෙලෙස් වැඩි නම් ඒක කරන්න. ඒ කෙලෙස් ටික අඩු කරගත්තාම තමයි මේවා බලන්න පුළුවන්. හරි. ඉතින් මේ මට්ටමේදී මේ බලන්න පුළුවන්. මෙතන දැන් අනිත්‍ය කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රසාද රූපයේ දැන් විඥානික අරමුණු වෙන මොහොතේක තමයි අපි දැනගන්නේ. අනිත් ඒවා අපට අදාළ නැහැ. නේද? විඥානෙන් දැනගන්න එකනේ අපට අදාළ. තේරුණා? ඒත් විඥානෙන් දැනගන්න එක කොච්චර වෙලා තියෙනවද? ක්ෂණයයි විඥානේ පවතින මොහොත නැති වෙලා නැති වෙන මොහොත. ඒක එතකොට හට ගන්නවා නිරුද්ධ වෙනවා නේද? හට ගන්න නිරුද්ධ වෙන ස්වභාවය අනිත්‍ය. අපි බලන්න පුරුදු වෙලා තියෙන ඒ අනිත්‍ය නෙමෙයි පවතින දේ වෙනස් වෙනවා. අපි ඉස්සෙල්ලා පැවැත්මක් දීලා ඕම තිබුණාට ඕක වෙනස් වෙනවනි කියලා බලන්න හදුවා. හරියට අර වතුරේ බල්ලෙක් ඉන්නා ඕව හිටියට ඌ වෙනස් වෙනවනි. සාමාන්‍යයෙන් කරන භාවනාව ඕක නේද? නුවණින් දැක්කොත් විතරයි එතන අර ඒ වෙනස තේ අන්ත්‍ය බලන්න තියෙනවා. හැබැයි ඊට කලින් දැනගන්න ඕන මොකේද අනිත්‍ය බලන්නේ. අනිත්‍ය බලන්න තියෙන මේ හේතුන් නිසා හටගන්න දෙයක් තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ. අන්න එතන අනිත්‍ය. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඕක අවබෝධ කළොත් තමයි සෝවාන් වෙන්නේ. නේද? කොණ්ඩඤ්ඤාහඳුරෝ සෝවාන් වුණේ ඕක අවබෝධ කරලා නේද? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා හටගන්න දෙයක් තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අපි සෝවාන් වෙන්න හදන්නේ නම් ඕක බලලා නෙමෙයි. ඔන්න ඔතනයි වැරද්ද තියෙන්නේ. නේද? එක්ක භාවනා කර කර ඉදි මොකක් හරි පෙනිලා නැත්නම් දැනිලා නැත්නම් අර එළියේ තියෙන දේ අනිත්‍යයි කියලා බලා ඉඳලා අර බල්ලා භාවනා කරනවා වගේ තමයි. ලෝකෙට අයිති දෘෂ්ටියෙන් දැන් භාවනා කරලා ඉතින් මාර්ගඵලත් ලැබුවා කියලා හිතාගන්න. මේක මතක තියාගන්න හිතර වට ගැනීමක් විතරයි මේ ලෝකෝත්තර ධම්ම. ධර්ම මාර්ගේ රැවටෙන තැන් වැඩි. දේවල් මං කියන්නේ නිකන් නෙමෙයි මත් ඔය අවුරුදු 20ක් විතර හෙව්වා. පුරුදු කරලා ඒ වගේ භාවනා කරලා දීලා ඒ අත්දැකීම් ඇතුළ මේ දැනගත්තු දේ තමයි මේ කියන්නේ. මොකද දැන් පේනවා අර මන් රැවටිලා හිටිය තැන තවත් ගොඩාක් අය ඉන්නව නේද? අපරාධ. දැන්ම ඔකෙන් මිදෙන්න පුළුවන්. අපිට ඒ හැකියාව තියෙනවා. දහම නුවණින් බලන්න ඕන. හැබැයි එක එක්කෙනාව පිළිගන්නේ නැහැ දැන්. ආවවත් පිළිගන්න එපා. නුවණින් හොයන්න දහමට. ඒකකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේකේ ආයි කිසිම හංගන්න දෙයක් නැහැ. ආයි බාහිර කෙනෙක් අපිට කියන්න ඕනේ නැහැ ඔයා සෝවාන් කියලා. එහෙම කියනවා නම් ඒක බුදුදහම නෙවෙයි කියන එකත් තේරුම් ගන්න. බුදුදහම සම්දිට්ඨිකයි ඔය ධර්මයේ ගුණ. තමන් තුලින් තමන්ටම දකින්න පුළුවන් දෙයක්. ඒ ධර්මයේ ಗುಣ ඉතින් වචන ඔයගොල්ලෝ දන්නවා ඉතින් මම කියන ගුණ. ඒ ಗುಣ ටික එහෙමමයි. ඒක වෙන කෙනෙක්ගෙන් ගන්න ඕන දෙයක් නෙමෙයි. වෙන කෙනෙක්ගෙන් අහගන්න ඕන දෙයක් නෙමෙයි. මම මොන මට්ටමේ ඒ අහගන්න ඒවා මතක තියාගන්න කාලයක් යනකොට ඒවා වෙනස් වෙනවා. අත්දැකීම් ඇතුව කියන්නේ හැබැයි ප්‍රත්‍යක්ෂ වෙන දේ එහෙම දෙයක් නෙවෙයි. ධර්මය දැකලා මේ සම්මා දිට්ඨිය පැත්ත. එතනක අපි යන්න ඒ පැත්ත තමයි මේ ප්‍රශ්න කරන්න ඕන. ඔවා හොඳට සාකච්ඡා කරන්න හොයන් මෙනෙහි කරන්න. දහම අහන්නයි මෙනෙහි කරන්නයි. එතකොට තමයි අපේ තියෙන වැරදි දෘෂ්ටි තියනවා නම් ඒවයින් මිදෙන්න පුළුවන්. භවය ගැන මම එක අදහසක් දෙන්න. තමන්ට තමයි ඔක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. භව කියන්නේ අපි නිකන් තියෙන බවටනේ. මොනවා හරි තියෙන බව. භව පවතින බව. ඒක අවිද්‍යාවෙන්ම එන එක. මම ඉන්න බව කිව්වත් ලෝකේ තියෙන බව කිව්වත් පවතින බවක් නේ. ඇත්ත తත්වේ අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මේ මේ පටිච්ච සමුප්පාද කියන්නේ ඔකයි. හේතු ප්‍රත්‍ය හේතු යෙදෙනකොට තියෙනවා ඒක නැති වෙනකොට නැහැ. ආයේ ඒකට භවයක් දෙන්න බෑ. දැන් අපට වෙලා තියෙන්නේ දැන් සක්කාය දිට්ඨිය කියන එක මම කියන එක ඒක හටගන්න හේතු තියෙනවා. හැබැයි ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධයි. දැන් අපට ඕක පේන්නේ නැහැ. අපට අර හටගන්න එකෙන් විතරක් මම දිහා දැකලා එයාට ප්‍රයත්නක් දෙන්න. දැන් මොකක් හරි හින්දා මම ඉන්නවා කියලා හිතෙනවා කියලා හිතන්. පැහැදිලි නැදිනේ. දැන් අර බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවනේ නේද? ඒ මානසිකත්වෙට. දැන් ඌට හිතෙනවා නේද? ඒ බල්ලා හින්දා මම ඉන්නවා කියලා. මට අත්දකින්න බල්ලෙක් නේද අර ඉන්නේ. මගේ ඇහෙන් නේද ඌව දකින්නේ. මගේ ආයතන වලින් නේද අර ඌව අත්දකින්නේ. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියන්නේ අභ්‍යන්තරේ මම ඉන්නවා. මට සාපේක්ෂවයි බාහිර දෙය පිටින්. නේද? මමනේ අත්දකින්නේ. ඒ වචනේ දැම්මත් නැතත් ඕකනේ ඇත්තදත්. අරෙහි මොනවා හරි තියෙනවා කියන්නේ මෙහෙ මම ඉන්නා කියන එක ඇවිල්ලා. ඒකට අතන බල්ලෙක් ඉන්නවා කියන්නේ මෙතන මම ඉන්නවා ඌ අද්දකි. හරි? ඒක දැන් අපි දන්නවනේ බල්ලට නම් දෘෂ්ටියක් කියලා මේ නැති බල්ලෙකුටනේ ඉන්නවා කියලා පෙන්නන්නේ. නේද? හැබැයි මේ දෘෂ්ටියින්ද කවුද පහළ වෙන්නේ? ඌ අද්දකින්න මම. දැන් ඒක ඒ බලන මොහොතේ විඥාණය හටගන්න මොහොතේ නේද ඒක තියෙන්නේ? හරිනම් ඒක ඒ මොහොතේ හටගත්තා හැමම නිරුද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔක නෙමෙයි. අත්දකින්න දැන් අර බල්ලෙක් ඉන්නවා කියපු ගමන් අපට අවබෝධයක් නැහැ. ඔය බලන හින්දා හටගත්තා එහෙමම නැති වුණා කියන. ඒක තියෙන්නේ ඔය බල්ලා මං දකින්න කලිනුත් ඔතන හිටියා. ඈ ආයි ගින් බැලුවොත් ආයි අත්දකින්න අනාගතෙත් තියෙනවා. මේ බලන මොහොතෙත් තියෙනවා. දැන් පැවැත්මක් දුන්නා නේද? අතීතෙත් ඉන්නවා දැන් ඉන්නවා අනාගතෙත් ඉන්නවා. ඒ ඔය පැවැත්ම දෙන්නේ එළියේ ඉන්න එකට විතරක් නෙමෙයි. මටත් මේක අත්දකින්න මටත් අතීතේකුත් තිබුණා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා කියන එකයි ඔය කියන්නේ. මේ ආයතන වලින් අතීතේ මං බැලුවා නම් ඒත් අත්දකින්න. වර්තමානයේ මේ ආයතනෙන් මේත් අත්දකින්න. අනාගතේ මං ගිහිල්ලා ආයෙ බැලුවොත් පැහැක් උපද්දලා බැලුවොත් ආයෙ පේනවා. ඒකට කාටද මේ පැවැත්ම දීලා දෙන්නේ? මට. හරි? දැන් ඔය පැවැත්ම මුලාවක් නේද? මම ඉන්නවා කියලා හිතනකොටම ඒකට භවයක් දීලා. ඔය භවයේ කවදා හරි මං ඉපදිලා තියෙන. ජාති. භවපච්චා ජාති. ඉතින් අපි හිතන්නේ අර මෞකුසෙන් ඉපදුන දවසේ තමයි මං ඉපදුනේ. ඒක අපට කවදාවත් තවත් දකින්න බෑ. හැබැයි මේ භවය දීපු හින්දාමයි ඒක ගැන කතා කරන්නේ. ඊළඟට මේ මම කවදා හරි මැරෙනවා. ජාති පච්චා ඉතින් වෙන ටික ඔක්කොම වෙනවා. ජරා, ව්‍යාධි, මරණ වේරම ටික වෙනවා. ඔය ගොඩට තමයි දුක් කියන්නේ. ෂණේ. අපාරෝහ ඉස්සෙල්ලෙහි පටිච්ච සමුප්පාදේ ෂණේක හැදෙන හැටි. මෙහෙම එකක් තියෙනවා. ඔක ටිකක් ගැඹුරුයි. හැබැයි ඔකට කියන්නේ ඒක චිත්තක්ෂණ පටිච්ච සමුප්පාදේ කියලා. නහිතකමත් තියෙනවා පටිච්ච සමුප්පාදේ. ඒක ටිකක් අවබෝධ කරගන්න අමාරුයි. දැන් නුවණින් දකින කෙනාට බැරි. පටිච්ච සමුප්පාදේ බුදුහාමුදුරුවෝ එක එක විදිහට විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ එක එක්කෙනාගේ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට. කෙනෙකුට ඕක දකින්න අමාරු වෙනවා අර ආත්ම සංකල්පයට දාලා එහෙම විස්තර කරන කියන්නේ. නානා චිත්තක්ෂණ පටිච්ච සමුප්පාදේ කියලා එකකුත් තියෙනවා. ඒකටත් ඒව දාන්න පුළුවන්. බැලු මොකෙන් බැලුවත් ගන්න අවබෝධය එකයි. අතනයි වැදගත් කමයි. ඒක දැක්කොත් ඉතින් හරියටම හරි කියලා තමයි කියන්න පුළුවන්. එතන අවිද්‍යාව යෙදුණා හින්දායි මේ ටික හතගත්තේ. අවිද්‍යාව යෙදුණ නැත්නම් හටගන්නේ නැහැ. අච්චරයි. හේතු නිසා හටගන්නවා. හේතු යෙදුණ නැත්නම් හටගන්නේ නැහැ. යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධං. ඔන්න ඕක ගැන නුවණක් ආවොත් එතකොට දන්නවනේ සෝවන් උනාගේ. යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධං. හැම හිතක්ම ඔහොම නම් ඊට වඩා දකින්න දෙයක් නැහැ. දැන් ඔන්න ඕක දැක්කොත් අර කියන හැම සම්මාදිට්ඨිය මේ ආකාරයෙන්ුත් වෙනවා මේ ආකාරයෙන්ුත් වෙනවා කියලා කිව්වනේ. ඒ හැම එකටම ගැළපෙනවා. ඒක ඉතින් මොනින් බලන්න ඕන ගලපලා බලන්න. අර කියන තැනට මේක හරියනවාද ගැළපෙනවා. මොකද එකකින් අවබෝධය ගත්තොත් හැම එකම අවබෝධ කළා වෙනවා. එතකොට එන්නේ ප්‍රශ්න මේ අතන කියලා තියෙන ධර්මයේ වැරදිනේ අර සූත්‍රයේ මෙහෙම කියලා තියෙනවා මේක වෙන්නේ කොහොමද එහෙම ප්‍රශ්නේ එන්නේ හැම හැම ධර්ම කරුණම එකම ඇත්ත තියෙනවා. මතක තියෙන චතුරාර්ය සත්‍යමයි පටිච්ච සමුප්පාදෙමයි ඔය ටිකමයි තියෙන්නේ. අවිද්‍යාවෙන් හැදුවා නම් පංච උපාදානස්කන්ධෙමයි හදලා තියෙන්නේ. ඒකම තමයි දුක තියෙන්නේ. ඔය වගේ දෙයක් ඔක කියන වගේ ලේසිත් නෑ අවබෝධ කරගන්න අවබෝධ කරන්න බැරි හරියට හෙව්වු ඔය කියන ටික ගැන දලා අදහසක්වත් එනවනම් ඔය ටිකක් තව මේ සාකච්ඡා අය අය ඇහුවොත් නැත්නම් ඔය පොත් එහෙම කියවුවොත් තව අවබෝධ වෙයි. එහෙම නැත්නම් අපේ මගේ වැඩසටහන් තියෙනවා හැම සෙනසුරාදා උදේම නුගේගොඩ සුබතිආරාම. ගොඩාක් සාකච්ඡා කරා. ප්‍රශ්න එහෙම තියෙනවද? මොකුත් තේරුන්නේ නැද්ද? ඔව් දැන් එකපාරටම වැටහෙන්නේ නැහැ. දැන් යන්තම් නිකන් ඔළුවේ කොනකට ගියා නම් ඇති. මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කායයයි ඉතින් මේ නුවණින් දැන් අහගත්තු දේ නුවණින් හිතන්න. දැන් සුතමේ ඥානය, චින්තාමේ ඥානය වෙනවා. අහගත්තු දේ හිතන්න, සාකච්ඡා කරන්න, තර්ක කරන්න. ඒක භාවනාවටත් යදන්න පුළුවන් ඉතින්. මොකක් හරි දකින්නකොට මේ වෙන්නේ ඇත්තද අපි අර වතුරට ඉබෙන බල්ලා වගේද ඇහැ පාවිච්චි කරන්නේ. එතකොට ඒ ප්‍රායෝගික වේදන. මතකය කියන්නේ වෙනම දෙයක්. මතකයට කෙලෙස් බලපාන්න ඕනේ නැහැ. රහතන් වහන්සේට ඕනනම් පුළුවන් අර කුපේ නිවාසානුස්සති ඥාණයෙන් බලන්න මොනවද උනේ. බුදුහාමුදුරුවෝ කිව්වේ බෝධිසත්ව කාලේදී. මතකේ නැතිවීම නෙවෙයි. අවශ්‍ය නම් බලන්න පුළුවන් මේ මෙහෙම මෙහෙම උදා නේද කියලා. ඒ අපේ මට්ටම. දැන් අපි ඊයේ උපාදාන කරලමනේ අරන් තියෙන්නේ. ඒකමයි දැන් මතක් කරනවා කියන්නේ ආයි උපාදාන කරලමයි බලන්න. ඒ නිමිති ඉතුරු කරගන්න. දැන් එහෙන් දැකලා දැන් බල්ලා ඔන්න වතුරට එදෙනකොට එහෙන් දකින්නවනේ. එහෙන් දැකීමනේ වෙන්නේ. නේද? එහෙන් දැක්කට උ නිමිත්තක් ඉතුරු කරගන්න. මොකද්ද නිමිත්ත? අන්න බල්ලෙක් ඉන්නවා. ඔක තමයි නිමිත්ත. දැන් ඌට ගහක් යටට ගිහිල්ලා හිතන්න පුළුවන් අර බල්ලා කොහොමද දන්නේ මොනවද මගේ තැන අල්ලගන්නේ ඇවිල්ලා නේ. දැන් මේ කෙලෙස් තේනවද? අවිද්‍යාවෙන් හදපු නිමිති ඉතුරු කරගෙන දැන් ඒක මත හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. තව කාට හරි කියන්න පුළුවන් අන්නතන බල්ලෙක්. අදාගත්තු ඒක කෙලෙස් වලින් තමයි. රාග දෝෂ මෝහ. ඒ අවිද්‍යාවෙන් තමයි ඒවයි හැදි හැදි. අවිද්‍යාව නැති වුණ දවසට එහෙම කෙලෙස් නිමිති නෙමෙයි එතකොට තියෙන්නේ. ඇත්ත ඇති හැටි දැකීමක් එතකොට තියෙන්නේ. අපට ඕනනම් කියන්න පුළුවන් අර බල්ලා මෙහෙම රැවටෙනවා ඌට හිතෙන්නේ බල්ලෙක් ඉන්නවා කියලා. එහෙම කතා කරන්න පුළුවන්. උගේ මානසිකත්වයට ගිහිල්ලා අපිට ක්‍රියා කරන්න පුළුවන් ඕන. රහතන් වහන්සේට ඕන නම් ලෝකේ සම්මත මට්ටමට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒක හරියට දැන් අර පොඩි ළමෙක් කඩනකොට අපි බෝනික් එක දෙනවා මෙන්න බබෙක් ඉන්නවා දෙල්ලම් කරන්න. එයාගේ මට්ටමේදී අපිත් පිළිගන්නවා මෙයා පණ තියෙන ඇත්ත ළමෙක් කියලා බොනික්කා. එයා එක්ක මේ මට්ටමින් කතා කරන්න ඕන නැත්නම් ඇඬීම නවත්තන්න බැහැ. ඒකෙන් කියන්නේ කවදාවත් අපි රැවටුණා කියලා අතන ඇත්ත ළමෙක් ඵලයේ තියෙන මට්ටම කියලා එකක් නැහැ. ඒ කියන්නේ දැන් සෝවන් වුණා නම් සෝවන්ම තමයි. ඒක අවබෝධයක්. හරි? ඵලයේදී සෝවන් කම අත්දකින්න මේ නිකන් ජීවිතේදී නැහැ කියලා එකක් නැහැ. ප්‍රඥාවක් නෙමෙයි මේක. කාය දිට්ඨිය නැති වුණා නම් නැති වුණාම තමයි. ආ එක වෙලාවක තියෙනවා තව වෙලාවක නැහැ කියන කතාවක් කියදෙන්නේ. ඒක හරියට අපි දැන් වතුරට ඉදුණට රැවටෙන්නේ නැහැ වගේ තමයි. අවබෝධය. නිකමටවත් රැවටෙන්නේ නැහැ. අපි කණ්ණාඩියෙන් බලලා කවදාවත් රැවටෙන්නේ නැහැ. ඒ අන්න ඒ වගේ දෙයක් ඔය. අවබෝධයක් ඔය. ලෝකෝත්තර දැක්ම කියනකොට අර සම්මා දිට්ඨියෙන් එන ඒක ඒ ප්‍රඥාවෙන් දකිනදී ඒක එහෙමම තමයි. හැබැයි එතනින් එහා දැන් අපේම දැන් ඒ කියන්නේ අපි එහෙම ගත්තොත් දැන් සෝවාන් කෙනාගෙත් එළීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. මොකද අර පුරුද්ද බලවත්තා. එකපාරටම පුරුද්ද කැඩෙන්නේ නෑනේ. එහෙනම් තමයි තව කරන්න දේවල් තියෙන්නේ. එයා නුවණින් බලපු ගමන් දන්නවා. ඒ නුවණ යෙදුන්නේ නැති වෙලාවට රැවටිලා. එහෙම දෙයක් තියෙනවා. يعني අර කෙලස් බලවත් කෙලස් ටික එකපාරට කැඩෙන්නේ නැහැ. දැන් සම්මා දිට්ඨිය ආවටම මාර්ගඵල ලැබුණා නෙවෙයි කියන්නේ ඒකයි. අර කෙලස් ටික කැඩෙනකම් කරන්න දෙයක් තියෙනවා. හැබැයි ලෝකෝත්තර අවබෝධ කියන එක අපහු හැරෙන දෙයක් නෙවෙයි. ධ්‍යාන වගේ නේ. ධ්‍යාන නම් ඉතින් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒවා ලෞකිකයි. අපි හැමෝම බ්‍රහ්ම ලෝකෙ ගිහින් කියනවා අපායෙ ගිහින් තියෙනවා. ඒ තරම් දිගයි සංසාරය. ඒක 아무තු දෙයක් නෙවෙයි. හරි. මේ තිස් එක්කලේ හැමතැනම යනවා ඒක. ඒවා ලෞකික දෙයක්. මේ ලෝකෝත්තර දැක්ම ගත්තොත් විතරයි ඔකෙන් මිදෙන මාර්ගයට වැටෙන්නේ. මිදීම කොහොමද? ලෝකෝත්තර මාර්ගයටවත් වැටෙන්නේ නැහැ ඉස්සෙල්. මාර්ගයට වැටුණොත් ඉතින් කවදා හරි ඵල ලැබෙයි. මාර්ගයට වැටුනේ නැත්නම් ඵල ලැබෙන්නේ නැහැ. ඒක තමයි මේ බුද්ධ ශාසනයකින් ගන්න තියෙන ප්‍රයෝජන. දහමක් අහන්න ලැබුණා විලා යක්ෂණ සම්පත්තිය කියන්නේ නේද? මනුස්සෙක් වෙලා දහමක් අහන්න ලැබිලා තියෙනවනේ. ඒක නුවණින් මේම සුවත් ඒකේ ප්‍රයෝජනේ තමයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්. කෙනෙකුට ක්ෂණිකව ඵල ලැබෙන්නත් පුළුවන්, කාලයක් ගිහින් ලැබෙන්නත් පුළුවන්. ඒක එච්චර වැදගත් නැහැ. මම දන්නේ මට හිතෙන විදිහ. මාර්ගයට වැටෙනවද නැද්ද කියන එක තමයි මේ වැදගත්. මාර්ගයට වැටුණාට පස්සේ බුදුදහම නැති කාලෙක ඉපදුනත් බය වෙන්න දෙයක් නැහැ. දයා මාර්ගය දැකලා සම්මාදිට්ඨියට ඇවිල්ලා බුදු කෙනෙක් අමුතෙන් පෙන්වන දේ දැනගෙන ඈ පත් වුණාම නෙමෙයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ පත් වෙන්න පුළුවන් සම්මාදිට්ඨියෙන් එක්කම අනිත් මාර්ගාංග ටිකක් වැඩෙනවනේ. දැන් ඒදි දැක්මට අනුව තමයි ඊළඟට හිතන්නේ සම්මා සංකප්ප. කොහොමම අනිත් අංග ටිකක් වැඩිලා ඒ ටිකෙන් වෙන දෙයක් සෝවාන් ඵලය කියන්නේ. ඒක මතක තියාගෙන සෝවාන් මාර්ගයට වැටුණා කියන එකත් ගැළවීමක්. ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. ඒකයි මං කියේ මාර්ගයට වැටුණා නම් ඉතුරු ඒවා එච්චර වැදගත්. ඒවයි වැදගත්කමක් නැති වෙනවා ඇත්තට. විත මුලින් කියනවනේ මං සෝවන් වුණාද නැද්ද, උක හොයන්න ඕන අරය සෝවන් වෙලාද නැද්ද නේ, මාර්ගඵල ලබලද. ඒවා සක්කාය දිට්ඨියෙන්ම එන්නේ. සක්කාය දිට්ඨියත් නැතිවීමත් එක්කම ඕන්න ඔය ඕනකමත් නැති වෙනවා. ඒක ධර්මයේ කියලා තියෙනවා. මං අතීතේ හිටියද, කවුරු වෙලා හිටියද, කොහොම හිටියද, ඔය සක්කාය දිට්ඨි. වර්තමානයේ ඉන්නවද, කවුරු වෙලා හිටියද, කොහොම හිටියද, අනාගතේ කවුරු වෙයිද, කොහොම වෙයිද නේද, කොහේ ගිහින් උපදීද, ඕවා මතක තියාගන්න, ඕවා යෙදෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන. එහෙම හිතනවා නම් ඒ අනිත් පැත්ත සෝවන් වෙලා නැහැ කියන්නේ. ඒ Tamanṭama test කරගන්න හොඳම තැන් තියෙනවා මේ ධර්මයේ ඕන තරම්. හිතනවා නම් මම ආයේ අපාගත වෙන්නේ නැහැ කියලා එතනම
ඔය මමනේ.
හන්දෙන් සෝවන් වුණා ආයේ අපාගත වෙන්නේ නැහැ. සෝවන් වෙලා නැහැ. ඒක ගැන සැකයක් නේ. සැකයක් ආවත් සැකේ, විශ්වාසයක් ආවත් සැකේ. ඒ ධර්මයේ දැක්මත් එක්කමයි අර සෝවාන් ලක්ෂණ ටික ඉන්නේ. අචල ශ්‍රද්ධාව අරෝමේම බුදු කෙනෙක් මෙහෙම ධර්මයක් නෙමෙයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒක වෙන කිසිම කෙනෙකුට කරන්න බැරි වැඩක් කියන එක, ඒ කියන්නේ අර පෙර නොයසු විරු ධර්මතාවයක් කියන එක. රුද්දේ අනනුසුතේසු ධම්මේසු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක එහෙමම තමයි. ඒක පේනවා. ඒක ඒ අවබෝධයක් වෙන දෙයක්. ඒක නිකන් අපි අර හීනයක් දැකලා වුණා හරි වුණා වගේ දෙයක් නෙවෙයි. අනේ එහෙම දෙයක් තියෙනවා. ඒ රැවටෙන තැන් තියෙනවා ගොඩක්. ඒ සමාධියකින් ඉඳලා අත්දකින්න දේවල් නෙවෙයි මේ. සමාධිය උදව් කරගන්න ඕන මේ අවබෝධයට එන්න. හැබැයි සමාධියේ ඉඳලා අත්දකින්න දේවල් එකක්වත් නෙවෙයි මාර්ගඵල කි. නිකන් හිතේ තියාගන්න කොහේ යන්නේ. මේ දෙහෙම තියනවා නම් ඒක කියනවා දහම්. මේ බුදුහාඳුරට හංගන්න ඕනේ. ආ එහෙම වෙන්න පුළුවන්. අවබෝධයේ ඕන වෙලාවක එන්න පුළුවන්. ඒ එනවත් එක්කම නිකන් අමුතු සමාධියකටත් යනවා. එහෙම දෙයක් තියෙනවා. මේක දැක්කා කියනකොට ඒ වෙනසක් අත්දකින්න පුළුවන්. එහෙම වෙනවා. සමාධියකින්ම ඉද්දී අවබෝධ වෙනවා කියලා එහෙම වෙන්නම අවශ්‍ය නැහැ. බුද්ධ කාලේ ඒවයි ඉඳ ආනන්ද හාමුදුරුව රහත් වෙන එක ඒ වගේ දෙයක්. භාවනා කරලා කරලා අතෑරලා අර ඉඳා ගන්න හාන්සියකට රහත් වෙන අවබෝධ ලැබීම ඒ වගේ දෙයක්. ඒ සමාධියේ ඉඳීම එහෙම එන්න ඕන කියලා කතා. සමාධිය ඉඳෙන්නත් පුළුවන්. ඒක අයින් කරනව නෙවෙයි. ඒකට මෙහෙම එන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන සමාධිය උදව් වෙනවා අවබෝධයක. සමාධියෙන් තමයි නීවරණ යටපත් කරන්නේ. දැන් නීවරණ හින්දායි මේ අවිද්‍යාව තියෙන්නේ. එහෙම දෙයක්ත් තියෙනවා. නීවරණ බලවත් කියන්නේ අවිද්‍යාවෙමයි. නීවරණ යටපත් වෙන මනසකටමයි ධර්මයේ අවබෝධය. ඒ ක්ෂණිකව හරි යටපත් වෙනවා. අර කල්පිය වගේ යන වෙන ගමන් වුණා. අවබෝධ වෙනකොට නීවරණ ටික යටපත් වෙනවා. ඒ මොකද? නීවරණ එක්ක අවබෝධය එන්නේ. මම අවසන් කරමු නේද? දැක්කලා. දැන් අපි ඉතින් ආයෙ නිකන් දෙවියන්ට පිළිගනිමු. මොකද දෙවිවරු ඔවා අහගෙන ඉන්නවා. සම්මයක් දෘෂ්ටිගත වූවරු ඉතින් අපි ප්‍රස් කරගත්තු තින්නේ දෙවියන්ට අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙලා දේවි සුදු වැඩි දියුණු කරගෙන ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුට වෙන දේවරු අපසරමත් ආරක්ෂා කරන සේක්වා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නමස්කරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛාන්තු ඥාතේ. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන තත්තිය. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන තත්තිය. ඉනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන තත්තිය. සාදු සාදු.